Honorable Ajit P. Perra, you have a time allocation of 18 minutes.
Garu Niyojya Kathanayakathumani Dedas Pahe Anka Visituna Darana Sharirika Dandana Ivat Kirime Panath Kedum Padamagin Adata Aurudu 21 Kata Kalin Sharirika Dandanaya Ape Rate Neethiyen Ivat Karala Thiyena Kaluth Deyak Neme Dan Me Aluth Neethiyen Karanna Yanne Garu Niyojya Kathanayakathumani ඒ ශාරීරික දණ්ඩණය ඉවත් කිරීම කියන ඒ ස්ථාවරය ඊටාම දැඩි බරපතල තැනකට අරන් යන ගරු ඇමතුමිය දීර්ඝ කතාවක් කරා අතවශ්‍ය මෙතුමිය කියපු හැම දෙයක් ගැන මම එකඟයි හැබැයි පොඩි ප්‍රශ්නයක්ද තියෙන ගරු නියෝජ්‍ය කතානායක තුමනි මේ පනතේ තියෙනවා ඊටා බරපතල සංවේදී ගැටලු සහගත ප්‍රායෝගික කාරණා නීතිමය කාරණා සදාචාරාත්මක කාරණා ගුරුවරුන්ට බලපාන කාරණා දෙමව්පියන්ට බලපාන කාරණා දරුවන්ට බලපාන කාරණා මේ අරන් යන සංශෝධනයේ 308 ආ වගන්තියේ ආයන්න සංශෝධනයේ මෙහෙම කියනවා කතරම් අඩුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් කරන තැනැත්තෙකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේ වසර ගාණක් සිරගත කරනවා මොකටද කොතරම් අඩුවද ඉංග්‍රීසියෙන් කියන්නේ however light මම ඉංග්‍රීසියෙන් සම්පූර්ණයෙන් කියවන්නම් be non-physical act with knowledge that is likely to cause humiliation however light kotaram aduwa dan obutumiya udaharanayak kiwwa guruwariya keta obutumiyat guruwariya mama neethichnyek kathikaacharawarek daruwan 3 denekge taatta kenek guru guruwariyekage swampurushi e nisa matat salakiyutu addakimak tiyena me vishe gan dan obutumiya kiwwa udaharanayak gahawula me kotata andagena awot paasalata waatiya dikkarama ප්‍රශ්නයක් තියෙනවා ගැවුලමෙක් පාට පාටින් කියුටෙක්ස් දාගෙන පාසලට ආවොත් නොගැලපෙන සපත්තු දාගෙන ආවොත් ඒ පිළිබඳව පාසලේ ශිෂ්‍ය නායකයන් ගුරුවරුන් විදුහල්පතිවරුන් විනය පාලකයන් කටයුතු කරනවා මෙච්චර කල් කළා ඒ වැඩේ කරෙන්නත් ඕනේ ගරු ඇමතුමියනි ඔබතුමිය දැනගෙන හෝ නොදැන මේ නොදැන දැනගෙන හෝ නොදැන මේ ඉදිරිපත් කරන පනත් කරුම් පතේ 308 ආ ආයන් ආයකේ ආයන් තියෙන මේ කතරම් අඩුවද වාටි වුණත් හරි යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවන වීමට හේතු වන බව දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදු කරන කියන මේ අර්ථ නිරූපණය ඕනාවට වඩා පුළුල් වැඩි මේ අර්ථ නිරූපණය තුල ළමයෙක්ට පන්තියේ ලකුණු ප්‍රමාණය අඩුයි මහන්සි වෙන්න ඕනේ කියලා කිව්වත් අවමානය කියලා කියන්න පුළුවන් කෙනෙකුට ඔබතුමියගේ උදාහරණය අනුවම ගවුම කොට වැඩි දික් කරගන්න කියන එකත් මේ අර්ථයට වැටෙනවා मेके एलियट एंड पुलवां करें मैं तुम्हें संशोधन करो ये संशोधन तमाय मैं अवमान किए ने कट अर्थ निरूपण देने मेवनी ह्यूमिलेशन न तंग अवमान किए ने मे कारण मत फुद्गल मे गुरु खाओ तो मे सिर लखरा खाट अपराध नडू पौरा खाऊ तो पुलिस अतर गुड़का खागे वड़ता हना गुरु इवन तंग अम्मता आता එනත්තම් පාසලේ ශිෂ්‍ය නායකයෝ විනය පිළිබඳ වගකීම් දරන්නේ දැන් මෙම පනත සම්මත වුණොත් යම් මේකින් අදහවසට මුතුමේ ගාණ්ඩුවට 159ක්ම තියෙනවා ඔන්න සම්මත කරගන්න පුළුවන් හැබැයි විනය පාලනය පිළිබඳ පාසලේ සහ නිවසේ තිබෙන තත්වයන් සම්පූර්ණයෙන්ම අපේ සංස්කෘතියේ තියෙන තිබිය යුතු වැදගත් කාරණා අපි කිසි විටක කියන්නේ නැහැ ශාරීරික දඬුවම් අවශ්‍යයි කියේ අපි ශාරීරික දඬුවම් වලට විරුද්ධයි ශාරීරික දඬුවම් සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි හැබැයි මේ පනතේ තියෙනව කර ඇමතිතුමියනි ශාරීරික දඬුවම් නොවන වෙන කොටස ඒකයි ප්‍රශ්නේ. කොතරම් අඩුවද යම් ප්‍රමාණයක අවමානයක්, යම් ප්‍රමාණයක අවමානයක්, අවමානයක් වෙන්න ඕනෙත් නැහැ, යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක්, ශාරීරික නොවන වරදවල හිතන්න එපා, ශාරීරික දඬුවම් වලට විරුද්ධයි, වැරදිලාවක්වත් ඒක අර්ථයක් ගන්න එපා. ශාරීරික නොවන යම් ප්‍රමාණයකින් අවමානයක් වන යයි කියනු ලබන දෙයක් ගැන මේ කියන්නේ. ගරු එමුතුමිය, නැවත ඔබතුමිය කියවලා බලන්න, ඔය පනතේ හෝ ධන්නි සංග්‍රහය වෙන තැනක හෝ අවමානය, හියුමිලේෂන් කියන එකට කිසිම අර්ථ නිරූපණයක් දීලා නැහැ. දැන් කොහොමද මහේස්ත්‍රාත්වරයෙකුට මේ වගකීම, එක එක මහේස්ත්‍රාත්වරුට එක එක ප්‍රමාණයේ මේ අර්ථ නිරූපණ තියෙන්න පුළුවන්? එක්කෙනෙකුට අවමානයක් තව කෙනෙකුට අවමානයක් නොවෙන්න පුළුවන්. අපි දන්නවා තුවාලයක් නම් ධන්නි සංග්‍රහය අර්ථ නිරූපණය කරලා තියෙනවා, සුළු තුවාලයක් යන කුමක්ද, බරපතල තුවාලයක් යන කුමක්ද කියලා අර්ථ නිරූපණය කරලා තියෙනවා. හැබැයි අවමානය අර්ථ නිරූපණය කළ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. ඔබතුමා වෛද්‍යවරයෙක් වශයෙන් දන්නවා පැහැදිලිව අර්ථ නිරූපණය තුළ තුවාල වර්ගීකරණය කරන්න පුළුවන්. හැබැයි අවමානය පිළිබඳ අපරාධ වර්ධක අපි දන්නවා, අපි කොහොමත් ක්‍රිමිනල් ඩිෆමේෂන් අයින් කළදී වැඩිහිටියන් සම්බන්ධව කොහොමත් තිබුණු ක්‍රිමිනල් ඩිෆමේෂන් එක සාපරාදී අපහාසය කියන වර්ධ අපි අයින් කරා. ඒක අපි දැක්ක සංස්කෘතිය දියුණුවක් හැටියට. දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙන, අවුරුදු 18යි ළමයාගේ අර්ධ නිරූපණය. ඒක හරි 18 වෙන්න ඕනේ. හැබැයි ඔබතුමිය දන්නවා අද අවුරුදු 16ට පස්සේ කැමැත්තෙන් ලිංගික ක්‍රියාවල දෙන්න පුළුවන්. කැමැත්තෙන් සංසර්ගය දෙන්න පුළුවන්. කැමැත්තෙන් බයිස්කෝප් බලන්න යන්න පුළුවන්. කැමැත්තෙන් බීච් එකට යන්න පුළුවන්. කැමති දෙයක් කරන්න පුළුවන් 16යි 18යි අතර. ඔබතුමියලා ඒ නීතිය වෙනස් කරන්නේ නැහැ. ඒක නේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඉතර 16ට වැඩි ගහනවා මේ කෝ පිරිමි ළමෙක්, විරුද්ධ පාර්ශ්වයක කෙනෙක් එක්ක හෝ සම පාර්ශ්වයක කෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවක් කරලා දෙමාපියන්ට අහුවෙනවා, ගුරුවරුන්ට අහුවෙනවා. දැන් ඉවෙනි වෙලාවට ස්වභාවිකවම මතුවෙන්න පුළුවන් ප්‍රතිචාරයක් තියෙනවා. ඒක කණෙන් අල්ලන්න පුළුවන්, තදින් බනින්න පුළුවන්. එතකොට ඒ දරුවා කල්පනා කරන්න පුළුවන්, ඔව් එයි මට මාව හියුමිලේට් කරා, මට යම් විදිහක අවමානයක් කළා, 16ට වැඩි මට පුළුවන් සෙක්ස් කරන්න. එහෙම නීත්‍යානුකූලව 16ට වැඩි මට සෙක්ස් කරන්න පුළුවන්කම තියද්දී අපේ අම්මා මට බැන්නා, අපේ අම්මා මට අපහාස කරා, අම්මා වරන් යන්න පුළුවන් පොලිසියට, එක කෝල් එකයි ඕන කරන්න. ළමයිට සංවේදීන දක්ෂතා තියෙන, බොහොම පහසුවෙන් සංවේදීනේ කරන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු සභානායකතුමනි, ගරු අගමැතිතුමියනි, බොහොම වගකීමෙන් ඉල්ලා හිටිනවා, මෙතන තියෙන ප්‍රශ්නයක්. මොකද මේ ප්‍රශ්නේ? මෙතන මේ ශාරීරික නොවන ක්‍රියාවන් සම්බන්ධව අර්ථ නිරූපණයක් නැහැ, අවමානයේ අර්ථ නිරූපණය කළ නැහැ. මේක මෙලෙස ක්‍රියාත්මක වුණොත් ගුරුවරුන්ට, දෙමාපියන්ට, ශිෂ්‍ය නායකයන් ඇතුළු දරුවන්ගේ බාහිර දරණ අයට අනවශ්‍ය ප්‍රශ්නයක් එනවා. ගහන්න බෑ, ගහන්නම බෑ. සුළු වුණත් බරපතල වුණත් ගහන්නම බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වෙනතන. මේ අර්ථ නිරූපණය පුළුල් වැඩි අනවශ්‍යයි. මේ අර්ථ නිරූපණය තුළ ඉතාම බරපතල ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් මේ ගැන ගරු නියෝජ කතානායකතුමනි, අපි සාකච්ඡා කරන වෙලාවේ දැන් මම කනගාටු වෙනවා. මම ඉදිරිපත් කළා තියෙනවා කල් තියලා දැනුම් දීලා කාර්කස අවස්ථාවේ සංශෝධනය. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ වෙදහැරලා තියෙනවා, ගරු අමතුමිටත් ලැබිලා ඇති. අමතුමිය ගැන කරුණු කිව්වේ නැහැ, මම දන්නේ ඇයි කියලා. ඒ සංශෝධනය මම ඉදිරිපත් කළා තියෙනවා. මම ගෙදර ඉදිරිපත් කළා තියෙනවා සත්භාවය කියන වචන එකතු කරා. බොනෆීඩේ සත්භාවය, සත්භාවය කියන වචන එකතු කරන්න. මොකද යම් හේකින් යම් ගුරුවරයෙකුට, දෙමාපියන්ට, ශිෂ්‍ය නායකයෙක්ට මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයකට තමන් සත්භාවයෙන් ක්‍රියා කළා, අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වුණොත් එවැනි වෙලාවක ඒ ආරක්ෂාව සඳහා පොලි පරීක්ෂණ කරන පොලිසියට, නඩු වහන අධිකරණයට සලකා බලන්න පුළුවන් අවස්ථාවක් දෙන්නේ. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම ආවරණය කරන විදිහේ වගන්තියක් එකුලත් කිරීම තුළ ප්‍රායෝගික නොවන අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන, ඔබතුමිය සහ මේ රට අපේක්ෂා කරන ශාරීරික දණ්ඩනයන් වලින් ළමයින්ව මුදා ගැනීමේ ශ්‍රේෂ්ඨ වැදගත් වූ පරමාර්ථය වෙනුවට පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද ළමයිනුත් නිදහස පිළිබඳ හැඟීම් තියෙනවා. අවුරුදු 16 වෙන ළමයින්ට ලිංගික ක්‍රියාවන් වල දෙන්න පුළුවන් කියලා අපේ රටේ නීතිය පිළිගන්නවා. ඒ වගේම අද ළමයි බොහොම නිදහස්ව හැසිරෙන සමාජයක් බොහෝ දුරට ඇති වෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මේ වගේ අවිනිශ්චිත අර්ථ නිරූපණයක් නැති තත්ත්වයක් තුළ ඉතාම බැරණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නියෝජ කතානායකතුමනි, දැන් මේ ගැන සාකච්ඡා කරද්දී එක්තරා උදාහරණයක් අපේ ගරු මන්ත්‍රීතුමෙක් සඳහන් කරා. ඒ මන්ත්‍රීතුමා කියනවා මෙහෙම, තමන්ගේ දියණිය වැඩිවියට පත්වීම නිමිත්තෙන් ගත්ත උත්සවේ ආදායම් තාත්තා හෙළිදරව් කරනවා. ඒ නිසා දියණියට පාසලට යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. දියණිය අවමානයකට පත් වෙලා. දැන් මෙවැනි තත්ත්වයක් තුළ, කියන්නේ තාත්තා දියණියගේ මල්වර වීමේ උත්සවයේ ආදායම් හෙළිදරව් කරාම ඒකෙන් දරුවට මානසික පීඩනයක් ඇති වෙලා දරුවා පාසල් යන්නේ නැහැ කියලා තීරණය කරනවා. දැන් මේ පනත සම්මත වුණොත් එහෙම කරන තාත්තත් සිර දඬුවම් ලබන තැනක් බවට පත් වෙනවා. අපරාධ වගකීම, ක්‍රිමිනල් ලයබිලිටි. දැන් තාත්තා කරපු වැඩේ වැරදි, ඒක වෙන සැකයක් නැහැ. හැබැයි එවැනි ඉතා බරපතල තත්ත්වයක ඉඳලා අර ඇමතුමේ කිව්වා වගේ වාටිය තික් කරගන්න, කිව්ටෙක්ස් දාන්න එපා, ලිප්ස්ටික් දාන්න එපා, මේ සපත්තු දෙක මේ අපි අනුමත කරපු වර්ගයේ සපත්තු දාගෙන එන්න, සෙරප්පු දාන්න එපා, සෙරප්පු නැතුව එන්න එපා, යනාදි වශයෙන් කියන දෙයක් හෝ එක එක විෂයට ලකුණු අඩුයි වැඩි ඔබගේ අවධානය මදි නිදාගන්නවා පන්තියේ කියන කාරණා පවා ගුරුවරයාට හිර යන්න හේතුවක් වෙනවා නම් ඒක නුසුදුසුයි. ශාරීරික දඬුවම් බෑ, ඒක පිළිගන්නවා. ගහන්න බෑ, පිළිගන්නවා. තුවාල කරන්න බෑ, පිළිගන්නවා. හැබැයි මේ අර්ථ නිරූපණය ඕනවට වඩා වැඩි, හොඳටම වැඩි. එනිසා රජයේ මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්න මේ පනතේ පරමාර්ථය විශිෂ්ට වුණාට ඒ ගැන ගැටලුවක් තියෙනවා. එනිසා ඉතුරු වගන්ති ගැන අපි ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඒ වගේම බරපතල අවස්ථාවල, ඒ වගේම මේ ආබාධිත දරුවන් කෙරෙහි, ඒ වගේම රැඳවුම් භාරයේ ඉන්න දරුවන් කෙරෙහි වැරදි කරාම උපරිම දඬුවම් දෙන්න ඕන. ඒ ගැන සැකයක් නැහැ. ඒවා හොඳයි මේ වගන්ති. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ වර්ධ අර්ථ නිරූපණය කිරීම ඕනට වඩා වැඩි, ඒක ඒ පුළුල් අර්ථ නිරූපණය තුළ බරපතල අසාධාරණ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. මේක තියෙන බරපතලකම කියන්නේ නියෝජ කතානායකතුමනි මෙහෙමයි. දැන් මෙවැනි චෝදනාවක් එල්ල වුණාම පොලිසියට මේ පැමිණිල්ල බාර ගන්න වෙනවා. පොලිසිය පරීක්ෂණයක් කරන්නම වෙනවා. පොතේ හැටියට වරදක් කළා තියෙනවා නම් හුදු අවමානයක් වීම කියන මානසික මට්ටම තුල පවා පොලිසියට අර ගුරුවරයව, අර අම්මව, අර තාත්තව, අර ශිෂ්‍ය නායකයව අත්අඩංගුවට ගන්න වෙනවා. වෙනවමයි. අත්අඩංගුවට අරගෙන නිකන් ඉන්න බෑ. බී වාර්තාවක් සහිතව ඉදිරිපත් කරන්න ඕනේ කොහෙටද? මහේස්ත්‍රාත් අධිකරණයට. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුවාම නීතිය ක්‍රියාත්මක වීමෙන් ගුරුවරයෙක් නම් රැකියාවේ වැඩතහනම් වෙනවා. ඒ අම්ම තාත්තා රජ රැකියාවක් කරන කෙනෙක් නම් ආයතන සංග්‍රහය ක්‍රියාත්මක වෙලා වැඩතහනම් වෙනවා. ඒ උන්ගේ ජීවිත විනාශ වෙනවා. ඒ කියන්නේ උසාවිය නඩු අහලා අවසානයේ මේ පනත අර්ථ නිරූපණය කුමක්ද, ව්‍යවස්ථාදායක අර්ථ නිරූපණය කුමක්ද කියලා තීරණය කරන්න වෙන්නේ නැහැ. ගුරුවරයෙක් වැඩතහනම් වෙලා අවුරුදු දෙකක් ගෙදර හිටියොත් අපේ රටේ උසාවියල දවසෙන් දෙකෙන් නඩු අහන්නේ නැහනේ. අපේ රටේ මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් අහලා විභාග කරන අවුරුදු පහක්වත් ගන්න. එවැනි වාතාවරණයක් තුළ ගුරුවරයෙක්ට අවුරුදු පහක් රස්සාවක් නැතුව වැඩතහනම් වෙලා බරපතල චෝදනාවක් හිස මත තියාගෙන ගෙදර ඉන්න උනොත් එතනයි ගැටලු. ඒ නිසා බැරරුම කල්පනා කරන්න ඕනේ. මේක සෙල්ලමක් නෙමෙයි. එනිසා ශාරීරික දඬුවම් දැනටත් අවුරුදු 21කට කලින් තහනම් කළා තියෙනවා. ඒතර ඒක තව ඒකේ තහනමේ ස්වභාවය දඬුවම වැඩි කරන්න අවශ්‍ය නම් ඒත් කමක් නැහැ. හැබැයි මේ අර්ථ නිරූපණේ ආයන්න 300ට ආයන්න කියන මේ පුංචිම දෙයකටත්, ශාරීරික දඬුවමක් නොවන දෙයකට අවමානය කියන එක කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ යම් ප්‍රමාණයක අවමානය. ඒතර අවමානය අර්ථ නිරූපණය කළාත් ගොරමතුමිය එක ගැටලුව. අවමානී අර්ථ නිරූපණය කළගෙන. ඒ නිසා මේක බැරෑරුම් ප්‍රශ්නයක්, ගැඹුරු ප්‍රශ්නයක්. ඔබතුමියගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා රජයේ වශයෙන් ඒ කාරණේ පිළිබඳව. ඒ නිසා පොදුවේ මම නැවත කියනවා, වරදවා අවබෝධ කර ගැනීම වළක්වන්න ශාරීරික දඬුවම් වැළැක්වීම සඳහා වැඩිදුරටත් වඩා දියුණු නීති ගෙන ඒමට මමත් සමග ජන බලවේගයත් පක්ෂයි. ඒ සඳහා අවශ්‍ය වන අපගේ සහයෝගය අපි ඊයේ දින මේ පිළිබඳව අධීක්ෂණ කාර්යක සභාවට අපේ මන්ත්‍රීවරු ගිහිල්ලා, විශේෂයෙන්ම අපේ නීතිඥවරුන් ගිහිල්ලා කරුණු කියා සිටියා. රජය අද මේක විවාදයට ගන්න එක රජයේ තීරණයක්. නමුත් මේ කාරණය පිළිබඳව නැවත නැවත සිතා බලන්න කියලා මං ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මං ඉදිරිපත් කළ තියෙන යෝජනාව, මං ඉදිරිපත් කළ තියෙන සංශෝධනය පිළිගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය කාර්ග සභාපතිතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මම තව වැදගත් කරුණු කීපයක් කෙරෙහි ඔබතුමාගේ අවධානය ලක් කරන්න කැමතියි. ඒ තමයි විශාල අවධානයක් යොමු වෙලා තියෙනවා මේ අධිකරණ කටයුතු කෙරෙහි. අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂ ආරක්ෂාවක් ලබලා දීලා තියෙනවා. විනිශ්චයකාරවරුන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම පිළිබඳව විශාල බලයක් ඒට තිබෙනවා. නමුත් අද සමාජය තුළ විනිශ්චයකාරවරුන් පත් කිරීම, මාරු කිරීම සහ උසස් වීම පිළිබඳව සැලකිය යුතු අවධානයක් ලක් වෙන යම් ආකාරක මතභේදකාරී, ඒ වගේම විනිශ්චයකාරවරුන් තුළ යම් ආකාරයක අවිනිශ්චිතභාවයන් ගොඩනැගෙන තත්ත්වයක් මතුවලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණ සේවා කොමිසමට ඇති බලය අපි පිළිගන්න අතරතුර විශේෂයෙන් කියන්න අවශ්‍යයි මාරු කිරීම සහ උසස් වීමේ ක්‍රියාදාමය පාරිදුෂ්‍ය විය යුතුයි. මේ රජයේ බලයට පත් වෙනකොටත් රජයේ මූලික ප්‍රතිපත්තියක් වුණේ පාරිදුෂ්‍ය භාවය ආරක්ෂා කිරීම. අපිත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ. ඒ නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවත් මාරු කිරීම් වලදී සහ උසස් වීම් වලදී පාරිදුෂ්‍ය භාවය රැකෙන ක්‍රියාපිළිවෙලක් අනුගමනය කළ යුතුයි. අධිකරණ සේවා කොමිෂන් සභාව මාරු වීම් සහ උසස් වීම් වලදී ක්‍රියා කරන වැඩපිළිවෙල කුමක්ද කියලා වෘත්ති යෙදෙන සියලුම විනිශ්චයකාරවරුන්ට දැන ගැනීමට අවකාශ තියෙන්න ඕනේ කල් තියලා. ඔවුන්ගේ දක්ෂතා, ඔවුන්ගේ අවශ්‍යතා, ඔවුන්ගේ හැකියාවන්, මේ සියල්ල සමග ඔවුන්ට අවබෝධයක් තියෙන්න ඕනේ මේ ලැබුණු උසස් වීම, දුන්න උසස් වීම හරිද වැරදිද, තමන් ස්ථානගත වෙලා ඉන්නේ කොතනද, තමන්ට ලකුණු කොච්චර ලැබුණද, ඒ සඳහා වූ ක්‍රියාදාමය මොකක්ද, ඒ පිළිබඳ පාරදුෂ්‍ය භාවයක් තියෙන්න ඕනේ. රටේ හැමතැනම පාරදුෂ්‍ය භාවය පරීක්ෂා කරන මේ රටේ අධිකරණ ක්ෂේත්‍රය තුළ විනිශ්චයකාරවරුන්ගේ පත් කිරීම්, මාරු කිරීම් සහ උසස් වීම් පිළිබඳව පාරිදුෂ්‍ය භාවය අත්‍යවශ්‍ය කරුණක් බව ඉතා වගකීමෙන් කියන්නේ මේ ක්ෂේත්‍රය පිළිබඳ බරපතල වගකීමක් හිතේ තියාගෙන. ගරු නියෝජ කතානායකතුමනි, පහුගිය දිනවල මේ යුක්තිය පසඳලීම පිළිබඳ ඉතා වැදගත් වන ප්‍රවෘත්තියක් පළ වුණා. නියෝජ සංස්කෘතික ඇමති ගමගෙදර දිසානායක මහත්මයා ප්‍රකාශයක් කළ තිබුණා. සංස්කෘතික අරමුදලේ මිලියන 8000 වංචාවක් වෙලා තියෙනවා කියලා රජය විසින් පත් කරපු කොමිෂන් සභාවක් මගින් සොයාගෙන තියෙනවා කි. මේ සංස්කෘතික අරමුදල පිළිබඳ චෝදනාව, සංස්කෘතික අරමුදලේ වංචාවක් වෙලා තියෙනවා කියලා චෝදනාව පහුගිය රජයත් මේ රජයත් මේ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් දිගින් දිගට මතු කරන්නේ ඇයිද කියලා ඔබතුමා හොඳට දන්න. දැන් මම කැමති ගමගෙදර දිසානායක මහත්මයා ඒ ප්‍රකාශය දිනමෙන හෙඩ්ලයින් අපේ අවධානය ලක් වෙනවා. දැන් ගමගෙදර දිසානායක මහත්මයා කියන කාරක සභාව 2025 ජූලි මාසේ 15 වෙනිදා ආමප ඇලීරක් 25, ඇලීරක් 11:54, ඇලීරක් 802, ඇලීරක් 2.18 කියන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව තමයි පත් කළ තියෙන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම. 2025-07 දින සංදේශය. පරාසය 2007 සිට 2020 දක්වා කාල සීමාවේදී ආගමික ස්ථානවල විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මූල්‍යාධාර ලබා දීමේදී සිදු වී ඇති බවට වාර්තා වී තිබෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම. කමිටුවේ සමාජිකයන් ප්‍රදීප් ජයතිලක හිටපු මහාධිකාරණ වෙනිසුරු, සරත් රාමනායක සිවිල් ඉංජිනේරු, කේ චන්ද්‍රපාල විශ්‍රාමක සහකාර විගණකාධිපති. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම කමිටුව මාස දෙකක් ඇතුළත වාර්තා ඉදිරිපත් කරන්න ඕන කියලා කියනවා. අතපසේම මෙහෙම වාර්තාවක් තියෙනවනම් මේ සභාව දැනගත යුතුයි. මම අභියෝග කරනවා ගමගෙදර දිසානායක නියෝජ්‍ය ඇමතිතුමාට, මම අභියෝග කරනවා මේ කමිටුව මේ කැබිනට් පත්‍රිකාව ප්‍රකාරව මාස දෙකක් ඇතුළත එහෙම වාර්තාවක් සකස් කරලා තියෙනවා නම් අපි සියලු දෙනාගේම දැනගැනීම පිණිස ඒක ඉදිරිපත් කරන්න කියලා. එහෙම නෙමෙයි නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආචාර ධර්ම සංග්‍රහය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය අනුව දඬුවම් ලැබිය යුතු වරදක් තමයි ගමගෙදර සනායක මන්ත්‍රීතුමා කරන්නේ. යෝජ්‍යමතුමා කරන්නේ. දැන් ඒ විතරක් නෙමෙයි. මේ ප්‍රශ්නේ පිළිබඳවම මීට කලින් වසන්ත ජිනදාස හිටපු මහාධිකරණ විනිසුරුතුමා විසින් ගේ සභාපතින් සභාපතිත්වයෙන් යුක්ත කමිටුවක් කටයුතු කරා. ඒ කමිටුවේ වසන්ත ජිනදාස අපේ හිටපු මහාධිකරණ විනිසුරුතුමා දැන් ආණ්ඩුකරතුමා ඒ වගේම SP ගුණපාල මැතිතුමා පරිපාලන ශ්‍රී මේ විශ්‍රාමික ඒ වගේම MB වීරකෝන් පරිපාලන ශ්‍රී විශ්‍රාමික ඕන් විසින් පරීක්ෂණයක් කළා. මාසතුවේ පරීක්ෂණ වාර්තාව තියෙනවා. අතවසේම මේ දේශපාලනික වශයෙන් මඩ ගැසීමක් විදිහට යම් චෝදනාවකට ලක් කළා. දිගින් දිගට මේක මේ මඩේ දානවා මඩේ දානවා මඩේ දානවා. හැබැයි මතක තියාගන්න කරුණු යෝජ්‍ය කතානායකතුමනි, වැරදි නොකරපු මිනිහෙක්ව එහෙම කොච්චර මඩ දැම්මත් එහෙම පීඩාවට පත් කරන්න බෑ, හානියට පත් කරන්න බෑ. මේ වාර්තාවේ එවැනි කිසිම වංචනික චෝදනාවක් ගැන කිසිවෙකුට විරුද්ධව නම් කළා චෝදනාවක් ඇත්තේ නෑ. ඒ විතරක් නෙමෙයි කරුණු යෝජ්‍ය කතානායකතුමනි, ඔයිට කලින් පත් කරා ගාමිණී සරත් එදිරිසිංහ ඒ වගේම ගෝඨාභය ජයරත්න ඒ වගේම නීතිඥ හරිගුප්ත රෝහණ දින කියන සමාජිකයන් තුන්දෙනාගේ යුක්ත කමිටුවක්. දැන් ඒ කමිටුවත් කිසිම ආකාරයක පුද්ගලයෙක් ඉලක්ක කරගත්ත චෝදනාවක් හෝ නිශ්චිත වංචාවක් සොයාගෙන නැහැ. දැන් ඒ විතරක් නෙමෙයි, මේ කාරණය පිළිබඳ අපරාධ පරීක්ෂණ සමයන අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරා. එම කොමිෂන් සභාවේ 2022-11 දින දරන නියෝගය අනුව කියනවා BC ඇලේරක් 15-28 ඇලේරක් 2014 දරන ගොනුව සම්බන්ධයෙන් අල්ලස් පනතයටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු නොවුණු බැවින් ඒ පිළිබඳව ඉදිරි කටයුතු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කළ තියෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඉවරයක් වෙන්න එපා. සත්භාවයෙන් දේශපාලනය කරන මිනිසු තමන්ගේ උපරිම විශ්වාසය හැටියට තමන්ගේ රාජකාරී කටයුතු ඇතුළත මේ රටේ සංස්කෘතික ඓතිහාසිකම් දිනා ගන්න කටයුතු කරන අය වෙනුවෙන් කරන්න ඕනේ. අත්වශයෙන්ම මේ චෝදනාවට ලක් කරන්න හදන අපේ ගරු මන්ත්‍රීතුමා, එතුමා මේ සංස්කෘතික අරමුදල පිළිබඳ වගකීම දරුවේ මාස 11. එතකොට මේ කිසිම වරදක් නොකරපු පුද්ගලයෙක්ට එරෙහිව මේ විදිහට කමිටු පිට කමිටු දැම්මත් අද වෙනකන් වරදක් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඒ නිසා මම ගමගෙදර දිස්ත්‍රික්ක නියෝජ්‍යමත්තුමා ඉන්නවනම් පාර්ලිමේන්තුවේ එතුමාට උත්තර දෙන්න පුළුවන්. ඉන්නවද? හා ඉන්නවා. මම ඔබතුමාට අභියෝග කරනවා මේ කියන යෝජනාව මේක දැන් ඔබතුමා පත්‍රයේ කියලා තියෙනවානේ.
ඔබ අජිත් පෙරේරා, you have 2 minutes more.
ඔබතුමා පත්‍රයේ කිව්වනේ මේ වார்த்தාව තියෙනවා කියලා. ඒ කියන්නේ මේ කමිටු, ඒ කියන්නේ ප්‍රදීප් ජයතිලක, සරත් රාමනායක, කේ චන්ද්‍රපාල. දැන් මේ කමිටුව මාස දෙකක් ඇතුළත වார்த்தා ඉදිරිපත් කරන්න ඕනේ. ජූලි මාසේ 15 ඉඳලා දැන් මාසෙක ගිහිල්ලා ගොඩක් ආ. තමුන්වාසල මම අභියෝග කරනවා ඒ වார்த்தාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න වගකීම තුන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට. එහෙම නැත්නම් සමාව ගන්න දිනමින පත්‍රයේ හෙඩ්ලයින් එක ගහන්න අවශ්‍ය ඒ සාවද්‍ය ප්‍රකාශය කළා. මේක හැමදාම කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි, මේක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මම මෙතුමට මතක් කරනවා, ඔබ තාම දැකලා නැත්නම් කියවලා නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය කියවන්න. එයා ආචාර ධර්ම සංග්‍රහය අනුව ඔබතුමා පදනමක් නොමැතිව ප්‍රකාශයක් කළා තියෙනවා නම් වරදක් කරනවා. මම ඔබතුමාට දැන් උනත් අවස්ථාව දෙනවා, මට වැඩිපුර වෙලාව තියෙන හින්දා. ඔබතුමා ගාව ඒ වார்த்தාව තියෙනවද? ආන්ග ගමකේතර දිසානායක නියෝජ්‍යමත්තුමා, ඔබතුමා සභාවේ ඉන්නවා. ඔබතුමා ගාව ඔය කියන ප්‍රදීප් ජයතිලක මහාධිකරණ නිෂ්කාරතුමාගේ වார்த்தාව තියෙනවද? වார்த்தාව තියෙනවද? වார்த்தාව තියෙනවද?
ඉඩ දෙන්නකෝ.
වார்த்தාව තියෙනවද?
ඉඩ දෙනවා කියන්න.
වார்த்தාව තියෙනවද? වார்த்தාව තියෙනවද? වාර්තාවක් නැත්තම් නියෝජ්‍ය අමාත්‍යතුමා ලැජ්ජයි කරුණාකරලා සමාරම් මේ ප්‍රශ්නේ ඉවර කරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවල මන්ත්‍රීවරු අමාත්‍යවරු වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැත්තම් ඒකම කනගාටු වෙනවා. එහෙමනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ ප්‍රධාන විෂය ගරු ළමා ඉතිවාසික අපල අමාත්‍යතුමියනි, ඔබතුමාගේ චේතනාව පැහැදිලි. ඔබතුමියගේ ගුරුවරයෙක්ට බොහොම ප්‍රායෝගික අවබෝධයක් තියෙනවා. හැබැයි මේ ඉදිරිපත් කළ තියෙන පනත් කැඩුම්පත ඕනට වඩා දැඩි වැඩි අර්ථ නිරූපණයේ පුළුල් මෙනිසා ඔබතුමිය නියෝජනය කරන ගුරු වෘත්තිය වගේම මේ රටේ ලක්ෂ ගණනක් දෙමව්පියොත් ඒ වගේම පාසල්වල ශිෂ්‍ය නායකයොත් ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා ඔබතුමිය මම කියන්නේ මේ පිළිබඳ නීති කැඩුම්පත් සම්පාදක නැවත මුණ ගැහිලා, නීතිපතිතුමා මුණ ගැහිලා, ඒ වගේම දහම් පාසල් වෙන්නත් පුළුවන්. ඒක පල්ලිය පන්සල හැමතැන. පන්සලේ හාමුදුරුවන්ට මේක අදාළයි, දහම් පාසලේ පල්ලිය පියතුමට මේක අදාළයි. ඒ මින් අනතුරුව ඒ කිසිම ආකාරක අවවාදයක් මම නැවත කියනවා ශාරීරික දණ්ඩනයට අපි විරුද්ධයි සම්පූර්ණ විරුද්ධයි හැබැයි මෙතන තියෙන මේ දෙවෙනි උපාංගය ඒ කියන්නේ මේ ශාරීරික නොවන අනිකුත් දණ්ඩනයන් පිළිබඳව මේ දක්වලා තියෙන මේ අර්ථ නිරූපණයේ පුළුල් වැඩිකම මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා එහෙනම් බොවිසුද්ධි කරුණ යෝජකතා නායකතුමනි මම විශ්වාස කරනවා මේ පනත පිළිබඳ රජය සහයෝගයෙන් අවබෝධයෙන් කටයුතු කරයි කියලා මේ මුළු රටම අපේ හැම දෙමව්පියෝ පක්ෂපාත ભેදයක් නැතුව ගුරුවරුගෙන් අපි එකට කල්පනා කරන්න බොවිසුද්ධි